විවාහය කියන්නේ විශාල බැම්මක් බැඳීමක් කියන දේ හොඳට වැටහෙනවා ඕනෑම කෙනෙකුට. ඕන කෙනෙක් වාගේ පස්සේ අසාර්ථක වෙන්න පුළුවන්. ඒත් විවාහ ජීවිතයට ඇතුළු වෙන්නේ පුදුම විදියට කල්පනා කරලා තීරණ අරගෙන වගකීමක් ඇතිව. ඔබ අහන්න පුළුවන් මෙහෙම, ඒකද මේ තරම් දික්කසාද ගැන, නොපැහැහීම් ගැන, හැරයාම් ගැන අපි නිරන්තරයෙන්ම අහන්නේ එහෙම කියලා. ඒක තමයි හිතාගන්නට බැරි කාරණයක්. කිසිම පිටට පැහැදිලිව පේන අර්ථයක් ඇති කිසිම සාධකයක් නැතිව වෙන් වූ යුවලවල් ඕනතරම් ඉන්නවා. අවබෝධය කියන වචනයට අන්‍යෝන්‍ය විශේෂණය එකතු කළාම මං හිතන්නේ පුදුමාකාර බරක් ඒ තනි වචනෙට එනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළ තමා පිළිබඳ අවබෝධය ගැන නෙමෙයි මං කියන්නේ. ඒක බොහෝම දුරදිග යන ගැඹුරු එකක්. හොඳ අවබෝධයකින් අපි කසාද බැන්දේ කියන ප්‍රකාශය ගත්තම ඒක අන්‍යෝන්‍ය අවබෝධයද කියලා අහන්න වෙනවා අපිට. හොඳ අවබෝධය අන්‍යෝන්‍ය අවබෝධයද කියලා. තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. පික්චර් වල තිබුණට තනිතටුවෙන් පියාඹන්නත් බෑ. ඉතින් මේ දුරවබෝධ ලක්ෂණ නිසාම පවුල් අවුල් වෙලා, ඒව දරුවන්ටත් බලපාලා, මීවිතක්ව තිබුණු ඇතැම් ජීවිත විනාශ වෙලා යනවා අපේ ඇස්පනා පිටම. සමහර වෙලාවට යාළුවන්ටත් මාපියන්ටත් ගුරුවර වැඩිහිටි අයටත් ඒව සමතයකට පත් කරන්න බැරි දේවල්. සමහර ගැටුම් අනිවාර්තය ඇතිවෙන ඒවා. ඇතැම් සැමියෙක් හෝ බිරිඳක් කතා කරන දේ අහගෙන ඉන්න හරි, ඒක මුළුමනින්ම කියනකල් ඉන්නේ නැතුව බැසගත් තීරණ නිසා හරි මොනතරම් විපත් වෙන්න පුළුවන්ද. ඒ වගේම යම් කෙනෙක් පොදුවේ කියපු දෙයක් තවත් අදාළ පාර්ශවයකට කියනකොට ඒ පාර්ශවය ඉවසලි නැති මානසික තත්ත්වයකින් නම් තියෙන්නේ පළමු පාර්ශවය ඒ ගැන හිතලයි කතා කරන්න ඕන. මම අවබෝධයට අන්‍යෝන්‍ය කියන සුවිශේෂී විශේෂණය දැම්මේ ඒ නිසයි. අපිත් හරි ආසයිනේ අපි අහපු හිතට ඇදලා ගිය කතාවක් අපේ ප්‍රියයන් එක්කලා කියලා ඒ ප්‍රභාව විඳ දරා ගන්න, බෙදා හදා ගන්න. ඔබටත් එහෙම උදාහරණ ඕනතරම් ඇති නේද? මා වැඩ කරන ආයතනෙත් ඔබටත් සමහර විට අත්දකින්න ලැබෙනවා ওই විවිධ පුහුණු වීම් වැඩමුළු වාගේ දේවල් නේද? සමහර දේශකයෝ පැයට ගන්න ගාන ඇහුවම අපිට හිතෙනවා අයියෝ අපි හැමදාම දන්න කරන කියන දේ වෙනත් විදියකින් නේද මෙයා අපට කියලා දෙන්නේ. අපේ ආයතනෙන් පැයකට මේ තරමක් වෙන්න ලොකු මුදලක් අය කරගන්නේ කියලා. මෙන්න මේ වගේ සෙනගක් අමතපු දේශකයෙක් කිව්වා මෙහෙම. The best years of my life were spent in the arms of a woman who wasn't my wife. මගේ ජීවිතේ ඉමිහිරිම යුගයක් ගත වුණේ කාන්තාවකගේ දෑතේ, දුරුල්ලේ, ඇසුරේ. නමුත් ඇය මගේ බිරිඳ නොවේ. අසන්නු විශ්මිත වුණා, ගල් ගැසුණා. නිහඬියාවක් එකවරම මුළු සභාවෙම පැවතුණා. විශ්මය නිහඬියාව දෙපළු කරමින් ඔහු නැවත කතා කළා. ඒ කාන්තාව කවුද දන්නවද? ඒ මගේ අම්මා. ඉතාමත් උද්‍යෝගශීලී ඔල්වර්සන් ප්‍රබෝධයක් මේ උත්තරෙත් එක්කම දේශකයාට ලැබුණා. පරිණත අයවලුන් සහභාගි වුණු මේ දේශනයේ සිටි ආදරණීය සැමියෙක් ගෙදර ගිහින් රාත්‍රී ආහාරයෙන් පස්සේ මුළුතන්ගේ හිටපු බිරිඳ ළඟට ගිහින් අර විශ්මයාන්විත සටහන ඉදිරිපත් කළා. දන්නවද, මගේ ජීවිතේ හොඳම අවුරුදු ගාණක් මං ගත කළේ වෙන ගැහැණු කෙනෙක් ළඟ. ඒත් ඒ මගේ බිරිඳ ඔයා ළඟ නම් නෙමෙයි. බිරිඳ එක පාරටම ගල් වී ගිය විදිය බැලුවම අපේ අසරණ ස්වාමියාට ඉතුරු පේලිය කියාගන්න ටිකක් වෙලා ගියා. ඇගේ ඇස් දෙකත් වතමඩලත් ගින්දරක් වගේ දකිද්දි ඔහුට ඊළඟ පේලිය දිවටෙන්නේ නැතුව ගියා. තවත් හෝරා කීපයකදී තමා ඔහු ඊළඟ දර්ශනය දැකගත්තේ. කෙලින්ම මුළු තැන්ගෙයින් පස්සේ රෝහල් සයනයක ගිනි ගහන උතුරන වතුර පහරකින් දැවුණු පිලිස්සුණු මුහුණ වැසූ වෙලුම් එක්ක තමයි ඊළඟ දර්ශනය. පළමු වැකීන් කම්පා වුණු බිරිඳ දැක්කම ඔහුට කියාගන්න බැරුණා ඒ කාන්තාව මගේ අම්මා කියලා. ඒකේ ප්‍රතිඵලය තමයි මම කිව්වේ. මේ කතාවේ අන්තිමට පොදු උපදේශය කම්පියුටර් භාෂාවෙන් දෙන්නේ මෙහෙමයි. ඒක ඒ විදිහට කිව්වොත් විතරයි තේරෙන්නේ. Don't copy if you don't know how to paste. කොපි කළාට paste එකට වෙලා ගියා මගේ හිතේ. එතකොට paste කරන්න උනේ අහිංසකයාගේ මුහුණ. මං කලින් කිව්වා වගේ මොන තරම් අවබෝධයෙන්ද යුග ජීවිතයට එන්නේ. ඒත් වැඩක් වෙනවද? මේ වගේ නොඉවසිලි නම් දෙපසකදී පවා දෙන්න නේද? ඒත් පෙම් කරද්දි කියන්නේ කොහොමද? ප්‍රතිඥා ලබන්නේ කොහොමද? ඔබ කියාවි ඔය සේරම මෝඩකම් විසිතුරු කතා කරන්නේ පිරිමියා පෙම්වතා විතරයි කියලා. එහෙම නැහැ. පෙම්වතිය කියපුවා මං පස්සේ කියන්නම්. මං හිතන්නේ මීට කලිනුත් ඔබට කිව්වා. පුන් පෝදා සඳ ඔබගෙන ආවොත් මල් වට්ටියකට අරගන්නම්. බිඟුතුඩු නොඇදුණු පියුම ගෙනාවොත් මානස විලමත පිපුණු සැනින් නැවුම් පෙමට කිම ලතවෙනු පෙම්වත යලි උපදිමි ඒ පියුමින් මං කටපාඩමින් කියන්න පුළුවන් පෙම්වතී කියපුවා. නමුත් අදට පෙම්වතා කියපුවා විතරයි අපි කියන්නේ. කිත්සිරි නිමල් ශාන්ත අපි අතරේ නැතත් මේ ගීතය අපිට තියෙනවා. ඒ වගේම මේ ගීත සංගීතය හදාපු ඩයමන්ඩ් පෙරේරා තමයි ඇතැම් විට මිය නොගිහින් අතුරුදන් වුණු එහෙම නැත්නම් කිසිම ආරංචියක් නැතුණු අපේ යුගයේ සංගීතඥයා. මේ මధుර තනුව ඇහුවම ඔබට හිතෙයි ඒ විදිහට ආරංචියක් නැති වෙන්න ඕන සංගීතඥයෙක්ද ඩයමන්ඩ් පෙරේරා කියන්නේ. අර යුග ජීවිතයට ඇවිල්ලා ගිනි ගහන වතුරකින් සැමියාට ගහපු ඒ බිරිඳ පෙම්වතිය කාලේ ඒ පෙම්වතා කියපු දේ තමයි මේ. නින්ද නොමැතිව හිඳින විට ඔබ කවුළු දොර ළඟ මග බලා සුළං රැල්ලේ ඉති එන්නම් මුවැත්තේමා ඔබ සොයා සුසුම් කවිගී සෙමින් මුමුණන ඔබේ තනි නොත නියමකා ලසඳ කැල්මේ වෙලී එන්නම් රුවැත්තේමා ඔබ සොයා. රෝහණ සිරිවර්ධනට අනුව ලොවේ කොයිකාටත් හොරෙන් ඇවිත් ලැගුම් ගත්තට සිතු යහනේ අර සැමියාට අනුව නම් රෝහල්ගත වෙච්ච ලොවේ කොයිකාටත් පේන්න තම දුක් විඳින්න වෙන්නේ රෝහල් සයනේ සිතු යහනේ නෙමෙයි.
ලොවේ කොයිකාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසීම මා ඔබේ සිත් යහනේ ලොවේ කොයි කාටත් හොරෙන් ලැබුම් ගන්න ඇසීල මා ඔබේ සිත් යහනේ ලැබුම් ගන්න ඇතිල మా ఉపేక్షించాలే.
අධිවේගී මාර්ගය කියලා අපි සිංහලෙන් කිව්වට බොහෝ අය ඉංග්‍රීසියෙන් ඒකට කියන්නේ හයිවේ එක කියලා. එතකොට එක්ස්ප්‍රෙස් වේ කියලා කියන්නේ 60ට 60 නෙමෙයි 200ට 200 යන වාහන පදින මහා මාර්ගයටද. කොහොම වුණත් ලෝකෙ දීර්ඝතම අධිවේගී මාර්ගය ට්‍රාන්ස් කැනඩා හයිවේ එක. කැනඩාව හරහා දුවන එය වික්ටෝරියා බ්‍රිටිෂ් කොලොම්බියා ඉඳලා නිව් ෆවුන්ඩ් ලන්තයට විහිදෙනවා. කිලෝමීටර් 7821යි. හැතැම්ම වලින් නම් 4860යි. කොට්ටාවේ ඉඳන් පින්නදුවට තියෙන අපේ හයිවේ එක කිලෝමීටර් 116ක් වුණාට ඔය ට්‍රාන්ස් කැනඩා එකේ කිලෝමීටර් 7821කට වඩා අපට ඒක වටිනවා. අධිවේගී මාර්ගයට අවුරුද්ද පිරුණම නොවැම්බර් මාසේ මං හොඳ වෙලාවට මේකේ ආගේ ගමන්වල රුපියල් 400 ටිකට් නම් තියාගත්තේ නැහැ. රුපියල් 800 ගානේ ගමන් දෙකට දීපු අය එකතුව හිතනවට වඩා හොඳයි ඒ ටිකට් වීසි කරලා දාපු එක. මොන තරම් වියදම් ගියත් නොදැමුණු හිත බලාගෙන ඉන්නෙම මේ හයිවේ එක මාතරට දික් වෙනකල්. මොකද විනාඩි 50න් විතර අපි පින්නදුවට ඇවිත් දැන් හැටියට මාතර යන්න තව පැයකටත් වඩා යනවා. ඩොලර් මිලියන 700ක් ගිහින් තිබුණා ගාල්ල කොළඹ මේ පාරට විතරක්. හම්බන්තොට මඩකලපුව පැතිවලටත් මේක විහිදේවිලු. ඔය ප්‍රයිවේට් බස්වල ෆුඩ්බෝඩ් එකේ රිදී පෝරුවේ යන මල්ලිලා ඉන්නේ. ඒ වගේ මල්ලි කෙනෙක් වගේ මට කියත හැකි පහුවෙන බෝඩ් ටික. ඔන්න කහතුඩුව, ගැලනිගම, දොඩංගොඩ, වැලිපැන්න, කුරුඳුගාහැතම, බද්දගම, පින්නදුව. ඉස්සරහට හැබැයි දීගොඩ, කොක්මාදුව, ගොඩගම බෝඩ් තුනකුත් දකින්න පුළුවන් වේවි මාතරට දික් වෙනකොට. ගිය අවුරුද්ද නොවැම්බර් 27න් පස්සේ කී දෙනෙක් පරණ ගාලුපාර දැක්කද මන්දා. රත්ගම, බෙන්තොට, අකුරල, බේරුවල, වාද්දුව ඒවා තියෙනවද දන්නේ නැහැ. අපි ඉතින් මාතර යන හින්දා හොඳයි. ඔය අධිවේගී මාර්ගේ පානදුර, හික්කඩුව, අලුත්ගම, අම්බලංගොඩ වගේ බෝඩ් තිබුණට බැහැල බැලුවොත් කහතුඩුව, බණ්ඩාරගම, බද්දගම, කුරුඳුගාහැතම, වැලිපැන්න ඔය වගේ. දැනට පැය 4කින් යනවය කියලා ගණන් බලා තියෙන කොළඹ මාතර සාමාන්‍ය පාරේ මේ ගමනාගමනේ පැය 1.5 අඩු වෙනවලු ලබන අවුරුද්දේ මාතරට හයිවේ කාවම. දැනට කෙලින් පාර කිලෝමීටර් 116ක් වුණාට අකුරැස්ස පාරට හරවල මාතර යද්දි සේරම කිලෝමීටර් 126ලු. සාමාන්‍ය පාරෙන් යනවනම් වෙලාව විතරක් නෙමෙයි දුරත් කිලෝමීටර් 35ක් වැඩි. සාමාන්‍ය පාරෙන් ගත්තොත් කිලෝමීටර් 161ක් තියෙනවා කොළඹ මාතර. එන අවුරුද්දේ කොළඹ මාතර කිලෝමීටර් 126යි. අපි මේ පහසුව වගේම හදිසි අනතුරු ගැනත් කියන්න ඕනේද? අධිවේගී මාර්ගය දාපු දවස්වල අනතුරු ගැන කතා වුණා වැඩි. ඒ මිනිස්සු ගැන, වාහන ගැන නෙමෙයි. පළවෙනිම දවසේ බල්ලොම 75ක් හයිවේ එකේ මැරිලා. ඒ එක අනතුරුදායක ආරංචියක්. බල්ලෝ විතරක් නෙමෙයි, මොනරු ඌරෝ විතරක් නෙමෙයි, කබරයොත් මග දිකට මැරිලා. මම මුලින්ම මේ හයිවේ එකේ ගියේ ඒක විවෘත කරපු 2011 නොවැම්බර් 27 ඉරිදට පහුවෙන්දා සඳුදා. මං එදාම හවස ආවා. හැම සතියෙම පාහේ කොළඹ ගියා. අතරමඟ දවසට 2-3 යන්න උණු අවස්ථා තිබුණා. බල්ලෙක් දෙන්නෙක් නම් මැරිලා හිටියා ඉඳලා හිටලා දවසක. ඒක නිසා බල්ලෝ 75 කතාවට නම් ටිකක් තාරබර නෙමෙයි, ගොඩාක් තාරබර අරින්න ඕනේ. අධිවේගී දුම්රිය මාර්ගේ ප්‍රථම රිය අනතුර සිද්ධ වුණේ ඒක විවෘත කරලා ලොකු කාලෙකින් නෙමෙයි, මාස ගානකින්. අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ සාමාන්‍ය කොළඹ මාතර පාරේ අපි අහන දකින රිය අනතුරු එක බැලුවම අධිවේගී මාර්ගය දාපු එකෙන් සමහර විට මුළු අනතුරු සංඛ්‍යාව අඩු වෙලත් ඇති. 2012 අප්‍රේල් 5 වෙනිදා මම පින්නදුවෙන් පිටමං වෙලා මට හම්බෙච්ච මුල්ම කලර් ලයිට් එක ළඟදී සිදුණු අනතුර මං කොහොමද අමතක කරන්නේ. ඒක විශාල පාඩමක් වේවා කාට කාටත්. අධිවේගී මාර්ගේ යනකොට තා මොන තරම් දේවල් මිනිසුන්ට මතක් වෙන්න ඕනද. දෙවියන්ගේ නාමයට රහමෙර යන්තම්වත් තොලගාලා නම් ඔය ස්ටේරින් වීල් එකට අත තියන්න එපා. ඒක තමයි ප්‍රධානතම කාරණේ. ඊළඟට නිදිමත. තුන්වෙනි කාරණේත් හරිම වැදගත්. වැහි දවස්වලට යනවා නේද හයිවේ එකේ. අර වතුර රැඳිලා තියෙන මහා මාර්ගේ වේගින් යද්දි රෝද හතරත් මහ පොළොවත් අතර යම් උත්ක්‍රමණයක් සිද්ධ වෙනවලු. ඒක විද්‍යාත්මකව විස්තර කරන්න පුළුවන්ලු. පොළොවේ වතුර ගතියත් ටයර් අතරෙත් ඇතිවෙන මේ වායු හිදසක් විසින් වාහනය ඔසවා පොළොවේ ගැසීම. ගාල්ලේ දීප්තිමත් නීතිඥ මහත්තෙක් ජීවිතෙන් සමුගත්ත මේ තත්ත්වයේ යටතේ සති කීපයකට උඩදී. තව හේතුවක්. හැමදාම ආරක්ෂක පටිය දාන ඔහු එදා එය නොදැමීමෙන් එයා බෑග් එකේ සහාය ඒ වාසිය ඔහුට නොලැබීම. වාහනය ඔසවා තැබීම සිදු කරලා තිබුණේ අර තෙත මහ පොළව. අධිවේගී මාර්ගේ මොන තරම් සුව පහසුවට බාධක විරහිතව ගියත් පින්න දුවෙන් පිටමං වෙලා ලොකු පාරකට ආවත් ගමට යන්න වෙන්නේ අධිවේගී නෙමේ මදම මදවේගී මාර්ගේ. ඒ වුණාට ඒ ගුරුපාර හරි තාරපාර හරි අපට නම් එක්ස්ප්‍රස් වේගට වඩා වටිනවා. අපි ඇවිදපු ගම්වලට පාර එන්න ඔන්න මෙන්න කියා තියෙද්දි ගම්මු ටිකක් බනිනවා. ඇයි හැම තැනම ගල් ගොඩවල් ගහලා දවස් ගණන් ගල් අතුරලා බයිසිකලයක්වත් යන්න බෑ. පයින්වත් යන්න බෑ බාගෙ වෙලාවට. තාර උණු වෙනවා මහා ලේගරවල. ගම්මු බැන්නට තාර දමන කට්ට අව්වේ තාර උතුරවන මිනිස්සු දැක්කම ඔවුන් වැටුපක් කුලියක් ගත්තත් කරන්නේ අමාරු වැඩක් කියලා පේනවා. නාස් වහගෙන අත්වල අත්වසුම් දමාගෙන ඇතැම්මු වස විස අතරින් පාර හදනවා. තාර දැමිලා උඩින් සිනිදු කහවැල්ල ඇතිරිලා ලස්සනට පාර එනකොට ගමට යන අලුත් පාර බලන්න ලස්සනයි. ඒ ලස්සනටත් වඩා ලස්සන දෙයක් තියෙනවා. කාටත් යන්න නොදී පාට පාට රිබන් පටි පාර හරහට දානවා. ලොකු වාහනයකින් තවත් පරිවාර වාහන ගණනකුත් එක්ක ඇවිල්ලා ගරු උතුමෙක් අර පීත්ත පටිය කපන ලස්සන. කවුරුත් අත්පුඩි ගහනවා. ඒ උතුම හිනා වෙනවා කවුරුත් එක්ක. අපරාධ කියන්නේ ඒ හිනාවේ තියෙන්න ඕන ආඩම්බරෙත් නැහැ වගේ. ඇයිති මේ පාර හදන්න සල්ලි පාස් කරලා දුන්නේ එතුම වෙන්නේ නැතිනේ. ඒ නිසා වරදක් නැහැ පීත්තපටිය නෙමේ තොරන් නෙමේ ඕනෑම ගරු නම්බුවක් එතුමට දුන්නට. ගීතය ලියද්දි තත්ත්වය තමයි හැබැයි ඔය. දැන් නම් පුංචිම පුංචි ගමක පාරක් වුණත් ලොකු කොම්පැනිවල කොන්ත්‍රාත් විදිහට තමයි වැටෙන්නේ. එතකොට කම්කරු ශ්‍රමය තීන්දු වෙන්නේ 70 ගණන්වල 80 ගණන්වල මුලභාග විදිහට නෙමේ. මේ සේරම එහෙම වුණත් එඩ්වඩ් ජයකොඩි මේ ගීත කියද්දි එක්ස්ප්‍රස් වේ තියා හොඳ ප්‍රධාන පාරවලුත් තිබුණ අඩුයි. රෝහණ වීරසිංහන් ඒ කාලේ හිටපු මහරගම වත්තගෙදර පාරෙත් බලවල් නම් පිරිලා. හැබැයි කුමාරදාස සපුතන්ත්‍රී නම් බලතර එයාගේ ගමේ පාර ගැන තමයි මේ කියලා තියෙන්නේ. මොකද එඩ්වඩ් ජයකොඩි ඒ කාලේ හිටපු තිබිරිගස්යාය පාරවත් රෝහණ වීරසිංහන් හිටපු මහරගම වත්තගෙදර පාරවත් ලඳු ඕවිටි කලල් දියෙන් සමන්විත වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන්ම මේක වලතර පැත්තේ පාරක්. කමක් නැහැ නේද අපේ ශ්‍රමය එකතු වෙලා මොනව වුණත් අන්තිමට මැති උතුමන් අතින් පාරේ කඩළු ඇරෙනවට. පාර හදපු අපිට ඒ පාර අයිනේ හැම දහම බලාගෙන ඉන්න උනාට. මොකද දන්නවද අලුත් පාර හැදිලානේ.
ගල්මති සුසුංගඟක් ගලනවා පාදක ගිරි සිකර නැතින් කුස බින්දර දිවෙනවා
අලුත් පාර හැදෙනවා
හැමදා බලා ඉන්න